ඒකට කියනවා මේ මාර්ග සුවේ කියලා. අපි මෙච්චර කාලයක් ආලා තියෙන හාමුදුරුවෝ මාර්ග ඵලනේ. මාර්ග සුව ගැන කවුරු තාන්නේ? ඒ මාර්ගයේ වඩනකොට එයා කෙලෙස් අඳුර ගන්න ඕනේ. ආ මේකට මම මේම හිතලා මේ විදිහට කෙරුවොත් පස්සේ ඒක වෙලා නැත්නම් කොහාටද ගිහිල්ලාද මූණ අංගන්නේ? ඕ ඕක කරන්නේ. එතකොට එයා මාර්ගය අඳුන ගන්න. එයාගේ කෙලෙස් අඩුපාඩු දුර්ලකම් අඳුන ගන්න. ඒකට තියෙන ඇලිම් ගැටීම් අඩු කරන්න. ඒවා නොකරන්න. එයා ක්‍රමානුකූල විවේකයක් ලබනවා. ඒකට කියනවා මාර්ග සුවය කියලා. අන්න ඒ ධර්මතාවය තුළ අවබෝධයක් අටගත්තාම ඒ ඥානයට කියනවා මාර්ගඵල ඥාන කියලා. මේක මාර්ග සුව. ගොඩාකේ මාර්ගය වඩන කට පුදුම සන්තෝෂයෙන් ඉන්නේ. ඒ සන්තෝෂය කොච්චරද කියලා කිව්වොත් විඳලා ඉවර කරන්න බෑ. ඒකේම එකක් තමයි නිර්මාණය වෙලා. ඒක ඒ මාර්ගයේ වඩන භාවනා යෝගියාට විශ්වේ දෙන දායාදයක්. සමාධිසුවේ මාස ගණන් ඉන්නවා. ඉතින් ඒක වින්දනය කරනවා, එයා විඳිනවා. ඉතින් ඒක වරදක් කියලා අපිට කියන්න බෑ. ඇයි? ඒ සමාධිය එයාට දෙන සුවයක්. ඒක දායාදයක්. දැන් නිරෝධ සමාපත්තිය සුවේ, නිරෝධ සමාපත්තිය සුවේ ඉතින් වරදක් කියලා කියන්න බෑනේ. බුදුරේ ඒක ලා දකින්නේ. විඳිනවා, ඔයා විඳවනවා, දෙන්නම අන්තගාමි කියලා කියන්න බෑ. විඳවන එක අන්තගාමි, හැබැයි නිරෝධ සමාපත්තිය සුවේ විඳින එක අන්තගාමි කියලා කියන්න බෑ. ඇයි? ඒක විශ්වදායාදයක්. දැන් බුදුහාඳුරන්ට තවත් නමක් කියන නිදුකානන් වහන්සේ. ඒ කියන්නේ දුක් විඳින්නේ නැති වහන්සේ. ලෝකෙම තැනම දුක ලෝ උන්වහන්සේ එකක්වත් විඳින්නේ නැල්ලු, විඳවන්නේත් නැල්ලු. එහෙනම් දුක් විඳින්නේ නැ කියන එක, විඳවන්නේ නැ කියන එකත් අන්තයක් තමයි. නමුත් ඒ අන්තය තුල දුකක් නැහැ. දුකක් නැහැ. මාර්ගයේ වඩන ශ්‍රාවකයෙකුට ලැබෙන උත්තරීතර දායාදයක් තමයිලු තමන් වඩාගෙන යනකොට විවේකයේ තුලනේ වඩන්නේ. විවේකයේ තුල මතුවෙන්නේ ටිකයිනේ කෙලස් අඩුපාඩු. ඒක ටික හදුවාම දැන් යාර තියෙන නිදහස් කියලා. එළියට බෑලා කොස් අරගෙන පොඩ්ඩක් අතු ගන්නවලු. ලොකුමරට මොකක් පොල්ලත්ත කො මේකේ? පොල්ලත්ත ඇයි හාඳුනේ? රෝඩු ගියාට බෑ පොල්ලත්ත තියෙන්න ඕනේ. දැන් යාට ටිකක් මලපයින්නවා. එතකොට දැනගන්නේ නාම රූපත් එක්ක ගැටෙන්න එයා අඳුනාගත් නොගත්ත කෙලෙස් අඳුනා ගැනීම ඒ ආශිර්වාදේ වරප්‍රසාදයට හිමි වෙනවා. ඒක වරප්‍රසාදයක්. අවුරුදු 50 හිටියාම එයාට ග්‍රැටිවිටි කියලා ගානක් ආවා. ඒක වරප්‍රසාදයක්. ඒ වගේ එකක් එයාට හම්බ වෙනවා. එතකොට එයා බලනවා නාම රූපත් එක්ක ගැටිලා එයාගේ අඩුපාඩු ඔක්කොම එළියට එන්න මතු කරගන්න එයා උත්සාහ කරනවා. එතකොට ගොඩාක් දේවල් මතු වෙනවා. මිශ්‍රම දාන මේ වැඩ කරන ඒවා මාංශි වෙන ඒවා මාංශිලා රාට ඇවිල්ලා සැතපෙලා උදේ පාන්දර නැගිටිනවා පිණ්ඩපාතේ. දාන්නේ නැහනේ. මෙච්චර වැඩ කළා මාංශිලා පිණ්ඩපාති කරගෙන මේ කට්ටිය බුදියාණන්තර නැගිටලා කෑම කනවා. ඕම් මලපයින පාත්‍රෙන් ගාන්න දෙතනවා. සංසාරේ කොච්චරන මිනිස්සු මට දන් දීලාද? දැන් මේ පාරේ හැමෝම මට දන් දුන්නා. හැබැයි ඒගොල්ලෝ කවුරුත් කැළඹුන්නේ නැහැ. හැබැයි මම එක්කිනකොට බත් දෙන්න මට පාත්‍රෙන් ගාන්න දෙතනවා. හැබැයි 25 පොලකින් මට බත් දුන්නානේ. එහෙනම් කවුරුත් මං විදිහේ වචනයක්වත් කිව්වේ නැහැ. ඒතර ගීයට වඩා මං පිරිලාද? 25 දෙනෙකුට 25 පොලකින් මට බත් දෙන්න පුළුවන්ලු. හැබැයි එක්කෙනෙකුටවත් බත් කටක් දෙන්න මට බැරිලු. බලන්න මං කොච්චර පිරිහිලාද? අන්නේ අඩුව මතුවෙනවා නෑ. අග්‍ර කොටස දෙනවා. අන්නේ එහෙම අඩුව එයා හදාගන්න. එයාව එයා තේරුම් ගන්නවා. එයාගේ දුර්වලකම, එයාගේ තියෙන අනවබෝධය එයා වටා ගන්නවා. එතකොට එයා හැදෙනවා. එහෙම තමයි හැදෙන්නේ. අර මාත්‍ය මේක ගෙනාපු මාත්‍යත් මාව හොඳට අඳුරනවානේ මගේ චරිතය. එයාමගින් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. අවසරයි නායකාඳුනේ, මේ ගස්නේ හිටවන්නේ ඇයි? දැන් එයාට ලොකු ගැටලුවක්. මේකේ ලස්සනක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම උතර ලස්සනක් අපි ස්පර්ශ කරන්නේත් නැහැ. ඒත් උන්වහන්සේ මේක ලස්සන නිර්මාණයක් කරන්නේ ඇයි? මේක අලංකාර කරන්නේ ඇයි? ප්‍රශ්නය. සායනාස මේවා හිටවන්නේ ඇයි කියලා ගස්. මං කියවා පුත්‍ර මේ මාත්‍ය මේ ගස් බුදි කරන්න බෑ. ඉටවන්න විතරයි පුළුවන්. ඒ නිසා තමයි ඉටවන්නේ. එතනින් පස්සේ වචනයක්වත් මගෙන් ඇහුවේ නැහැ. බස් බොදි කරවන්න බෑ. ගස් ඉටවන්න විතරයි පුළුවන්. යම්කිසි නාම රූපයක් නිර්මාණය කිරීම නිසා ලස්සනක් අට ගන්නවා නම්, ඒ ලස්සන යම්කිසි කෙනෙක් දකිනවා නම්, ස්පර්ශ කරනවා නම්, ඒක එයාගේ ලෝභයට අඩයලම. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නේද? ඒක එයාගේ ප්‍රශ්නයක්. අපි ලස්සනට ඇදුවද නැහැ. අපි ගස් ඉටෙව්වා. ඒ ගස් ඉටෝප් එක එයාට ලස්සන එක එයාගේ ප්‍රශ්නය. අපි ලස්සනට ගස් ඉටවුවේ නෑ, අපිට ඉටවුවේ ගස්. ලස්සනට ගස් ඉටවලයි කියලා කියන්නේ එයා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. එයා තමයි ඒක නිදාස් වෙන්න ඕනේ. අපි ඒක ඒක ඒකට වා කියන්නේ නෑ. එහෙම නේද? කොච්චර සරලද? අපි ගොඩ නැගිල්ල හදුවා. අපි කුටිය හදුවා. අපි වැසිකිලි හදුවා. හැබැයි ලස්සනයි වැසිකිලි කියලා කියනවා නම් ලස්සන වැසිකිලි එයාගේ ප්‍රශ්නයක්. අපි හදුවේ වැසිකිලි විතරයි. එයාගේ ලෝභයට උලේ ලස්සන පේන්නේ, වටිනාකම පේන්නේ. ඒක එයාගේ ප්‍රශ්නයක්. මේ සරල ධර්මතාවයේ තේරෙන්නේ නැහැ ගොඩාක් දුරට. ඒක තේරුම් ගන්න අවුරුදු 30-40 යනවා සමහර අයට. මගේ ගුරුවරයා පොඩි සැකයක් යට තිබුණා, මගේ ප්‍රඥාව ටිකක් චෙක් කරලා බලන්න ඕනේ කියලා. මුනිවරයෙක්. එතකොට මම තාපසෙක්. එයා දන්නවා මෙයාගේ වේගය වැඩි කියලා, වැඩෙන වේගය. ඇව්වා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ මම උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයක් අහනවා මට උත්තරයක් අවංකවම කියනවාද කියලා. මම කියන සායනාත සියලුම උත්තර අවංකවම තමයි කියන්නේ. ආචාර්යයන් වහන්සේට දන්න දේ දන්නවාය කියලාත්, දන්නති දේ දන්නත කියලාත්, එසේය මෙසේය නැතය ඇතය. එතනින් යාට එකක් කියන්නේ නැහැ. ඒක ආචාර්ය ගෞරවය. මම දන්නවා. මට කියන්න ආසේ ඉඳලා පොළවට කොච්චර දුරද කියලා. ඕම් ප්‍රශ්නයක්. මං කිය ස්වාමිනි මම දන්නවා ඒක. පොළවේ ඉඳලා ආසට කොච්චර දුරද? ඒ දුරම තමයි ස්වාමිනි ආසේ ඉඳලා පොළවට. නැගේ ඉන්න කෙනාට කියලා දැක්ක නේද? මගේ ප්‍රශ්නේම ස්පිලිටික පාපිලිටික වෙනස් කළා, ඒක උත්තරේ කළා. ඒකෙන් පොඩි අනුශාසනාවක් කරන්න පුළුවන් ද අනිත් අයට කියලා. එයිමයි. තක්ගල නැකිట్లా මට මූලාසනේ දුන්න උසාසනේ. මං වාඩි වෙලා ඒ අනි ශ්‍රාවකයන්ට දේශනා කළා, අපි තපස්වරු වශයෙන් මේ ඉම කරේ මේ සීතලේ ආසනයක් අරගෙන එන්න. යමකගේ භුක්තිය පෑරගන්න ඒක අදින්න ආදාන. ප්‍රමාද වීම කාගේ දෝෂයක්ද? ඔබ වහන්සේගේ ප්‍රමාද වීමට ඒ ආයස්මතුන් පලි නැහැ. ඇතුලෙන් එකක් අරගෙන එන්න. ඉම කරේ අපි යම්කිසි ප්‍රශ්නයක් අපට මතුවුනොත් අපි දක්ෂ වෙන්න ඕනේ ඇඩ්ජස්ට් කරලා ඒක උත්තරේ කරගන්න. උත්තරේ කරගන්න. ඒ දක්ෂකම නැත්තම් ප්‍රශ්නෙට උත්තරේ හොයන්නම අපේ ජීවිතේ ඉවර වෙනවා. දැන් ඇත්තටම සිතවිල්ලක් යවලා ඒ සිතවිල්ල තප්පරයට ලක්ෂ පහක් යනවා නම් ඒ සිතවිල්ල යන්න වර්ෂ කීයක් යනවද? ඒතකොට ලක්ෂ පහ ගන්න මේක වැඩි කරලා ගණන් හදලා මෙතන ඉඳලා ඇතම්යක් විතර ඉලක්කනොයි බිඳුයි දාලා සමීකරණ හදලා මේක කවදද ගන්නේ? ආසේ ඉඳලා පොළවට කොච්චර දුරද? පොළවේ ඉඳලා ආසට කොච්චර දුරද? ඒ දුරම තමයි ඒ දුර. අපි ප්‍රශ්නයක් උත්තරයක් ලෙස දකින්න ඕනේ. මේ ලෝකේ බඩගින්නක් ආවම ඒ බඩගින්නේ අයිතිකාරයා මම නෙමෙයි. කෑමයි අයිතිකාරයා. කෑම නිසා තමයි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් බඩගින්න නිසා කෑම ඇදුනා නෙමෙයි. දැන් මේ ලෝකේ කෑම කොහෙවත් නැහැ. සත්‍යේ කට ගන්නවා. ඒ සත්‍ය කෑම පිළිබඳව කල්පනා කරනවා නැහැ. කෑමක් යාට අවශ්‍ය නැහැ. එයා උලංගෙ තියෙන ඔක්සිජන් වලින් එයා ජීවත් වෙනවා. වතුර වලින් ජීවත් වෙනවා. බත් උයන්නේ නැහැ. බඩගින්න නිසා කෑම ඇදුනා නෙමෙයි, කෑම නිසායි බඩගින්න ඇදිලා තින්නේ. සමහර කට්ටිය කඩවල් ළඟට යනකොට බ්‍රේක් එක ගන්නයි, තේ බොන්ටෝ නැහැ. තේ තිබා කියලා එකක් තියෙනවද? නැහැ, අපි ආලා නැහැ. වතුර තිබා හාලා තියෙනවා, තේ තිබා හාලා නැහැ. නම් මිනිස්සුන්ට තේ තිබා කියලා එකක් තිබාකුත් තියෙනවා. තේ තිබාවක්. ඇයි? අර තේ නිසා තිබාව කටහරම්. සමහර කඩවල් දැක්කව නවත්තන. සෝටිස් ටිකක් කාලා මෙතන මේ හොඳයි, රසයි. හොඳට හදන්න පිරිසිදුයි. කෑම නිසායි මිනිස්සු බඩගින්න අදාගෙන තියෙන්නේ. නැත්තම් බඩගින්න නිසා කෑම හැදුවා නෙමෙයි. අපි ලෝකයේ දකින ක්‍රමය වෙනස්. ඒ නිසා උත්තර පවා අද මිනිසුන්ට ප්‍රශ්න වෙලා. අණු වගේක් භ්‍රමණය වෙලා. භ්‍රමණ වේගයේ අඩු නිසා ඒ අණු ඒක රාශි වෙලා. ඒ ඒක රාශි වෙච්ච එක ඝන වස්තු වශයෙන්, ද්‍රව වස්තු වශයෙන්, වායු වස්තු වශයෙන්, ප්‍රශ්න වස්තු වශයෙන් පත් වෙලා ඒ භූත කොටස් අතර ඒක රාසි වෙලා හටගත්ත විඥානයක් එතනට ඇතුල් වෙලා සත්‍යයක් නිර්මාණය වෙලා ඒකින නිර්මාණය තමන් නෙමෙයි තමනුත් නෙමෙයි තමන්ගේ ආත්මයත් නෙමෙයි කියන එක තේරුම් කරන්න බුදුවරු අසංකේ කෝටි ගණන් දුක් විඳින මේක තේරුම් කරලා දෙන්න යාට විශ්වයෙන් නිර්මාණය වෙලා විශ්වයෙන්ම ඒක විනාශ වෙලා යනවා සදාකාලික සත්‍යයක් ඉන්නවද ලෝකේ සදාකාලික පැවැත්මක් තියෙනවද භෞතිකයට සත්තුත් ස්ථිර නැහැ වස්තුත් ස්ථිර නැහැ විශ්වයෙන් හදනවා විශ්වයෙන්ම ජීර්ණ වෙලා යනවා ඉපදෙනවා මැරිලා යනවා කිසිම දෙයක් ස්ථිර නැහැ මේක ඒ සත්‍යයට තේරුම් ගන්න බැරි අසංකේ කෝටි ගණන් පෙරම් පුරලා බුදු වෙලා ඉල කිව්වම තුන් අතර බයිනෝ ඒ පිළිගන්නේ බලන්න මේ අවිද්‍යාව මොනතරම් ගැඹුරට කිඳා බැලලද කියලා යවබෝධය දෙන්න බුදුහුර මොනතරම් වේසෙනවද මේක සාමාන්‍ය ධර්මතාවය ඉපදෙන්නේ මොකටද මැරෙන්නේ ඇයි නැවත ඉපදෙන්න ඒක නවත්තන්න තියෙන එකම ක්‍රමවේදෙ පිරිනිවන් පෑම කියන වචනය තුල සියලු දේ අන්තර්ගතයි පිරිලා නිවෙනවා බාගෙට තිබුණොත් පුරවන්න ඕනේ පුරවන්න එයා ඉපදෙන්න ඕනේ තණ්හාව ලෝභය ආසාව කාමයේ බලාපොරොත්තු ඕම් පිරිලා නැහැ ඉස් කියන්නේ බලාපොරොත්තුෙන් මරුණාම ඉපදෙනවා කියලා තණ්හාවෙන් මරුණාම වෛරයෙන් මරුණාම බලාපොරොත්තු තියාගෙන එකපාරට පණ ගියත් ආ ඉපදෙනවා ඇයි ඉස් කිසිම බලාපොරොත්තුවක් නැහැ කිසිම ආසාවක් නැහැ කිසිම තණ්හාවක් නැහැ කිසිම ඇලීමක් ගැටීමක් පිරිලා ඒ නිසා එයා නිවිලා යනවා එයාට ඉපදෙන්න හේතුවක් නැහැ අවශ්‍යතාවයක් නැහැ වමනාවක් පිරිනිවන් පානවා කියන්නේ ඒක තමයි ප්‍රශ්නයක් ඒක ටිකක් අර විද්‍යාත්මකයි දිව්‍ය ලෝකේ ඉපදීමක් නැහැ දිව්‍ය ලෝකේ තියෙන චුත වීම ඇතිවීම නැතිවීම තමයි තියෙන්නේ එතන ඉපදීමක් මරණයක් නැහැ දිව්‍ය මරණා අත් දවසේ දාහනේ දුන්නා තුන් මාසේ දාහනේට සක්කරය ආවා එහෙම කතාවලාලා නැහැ නේ එහෙම එකක් නැහැ අට ගැනීමත් නැතිවීමත් තමයි තියෙන්නේ ස්වභාවයන් දෙකක් එතකොට මේ දෙවිවරු චුත වුණාම ඒ දෙවිවරයා කොහොමද එතන ජීවත් වෙන්නේ? එයාගේ කුසලයේ උපාදානය කරගෙන. කුසලයේ හොඳ වචනයක්. පංච උපාදාන ස්කන්ධය කියලා එකක් ආන්නේ මොකද්ද? පස්සාකාර උපාදානේ වීමක්. පංච උපාදානය. ඒ වගේ ආ කුසලය උපාදානය කරගෙනලු දෙවියා ජීවත් වෙන්නේ. රාත්බෝධියේදී අර උපාදානය නැති වෙනවා. කුසල උපාදාන ස්කන්ධයෙන් කුසලය ඉතුරු වෙලා උපාදානය නැති වෙනවා. මනුලෝකයේ යම් කිසි සත්‍යයක් රාත් වුණොත් පංච උපාදාන ස්කන්ධයෙන් උපාදානය නැති වෙලා පංච ස්කන්ධය ඉතුරු වෙනවා. අර උපාදානය නැති නිසා එයාට ඉපදීමේ අවසරයක් අයිතියක් මේ නාම රූප ලැබෙන්නේ නැහැ. එනිසා දෙවියා පිරිනිවන් පානවා. ඒ දෙවියාට ඕනම වෙලාවක කුසලයේ උපාදානෙ නැති වෙච්ච නිසා ආයි සංස්කාරය ඕනම වෙලාවක අතරින්න පුළුවන්. පිරිනිවන් පාන්න පුළුවන් අවශ්‍ය නම් ආයස කාලයේ ලක්ෂයක්ද 60ක්ද 65000ද 35000ද ඒක ඉන්න පුළුවන්. නමුත් දෙවිවරු ගොඩාක් ඉන්න උපාදානෙ නැති වෙච්ච ගමන් එයාට පිරිනිවන් පාන එකක් තමයි එකපාර නැති වෙනවා. එතකොට තමයි මේ බුදුහාඳුර වස් කාලේ දේශනා කළා මෙතන දෙවියෙක් හිටියානේ. ස්වාමීනි භාග්‍යතුන්ස පිරිනිවන් පෑවා. ඒ වෙලෙම චුත වුණා නැති වෙලා. මිනිසුන්ටත් බුදුබණ අහලා කමඨාන් වඩලා රාත් වෙනකොට පංචස්කන්ධය ඉතුරු වෙනවා. පංචස්කන්ධය ඉතුරු වෙනවා. උපාදානේ නැහැ. එහෙනම් පංචස්කන්ධයෙන් පමණක් එයා කටයුතු කරන ඉතුරු කාලේ. උපාදාන ස්කන්ධේ නැහැ. එහෙනම් උපාදානේ වෙන්නේ නැහැ යාට මොකවත්. අටලෝ දාමි කිසිම දෙයක් උපාදානේ වෙන්නේ නැහැ. කුසලයේ ඉතුරු වෙලා කුසලයේ උපාදාන ස්කන්ධේ නැතු වෙනවා. කුසල ස්කන්ධේ විතරක් තියෙන උපාදානේ නැහැ. ධර්මතාවෙන් දෙකක් ඊළඟපසවල නැහැ. දැන්
ඇති කියලා හිතාගෙන දිව්‍ය ලෝකවල යනවා.
ආ නැති දෙයක් ඇති කියන එක හරි ඔබ වහන්සේගේ අවබෝධය හරි. එතන තියෙන විශ්වාසය. එතන තමයි ගැටලුවක් තියෙන්නේ. දැන් එතන ඇත්තනම කුටියක් නැහැ. කුටියක් නැහැ. අණුවල එකතු වෙච්ච නිසා නාමයක් රූපයක් ඇදිලා තිනවා. සතර මහා භූතයාගේ ඒක රාසි වීම නිසා අටගත් රූපයක් එතන පවතිනවා මිසක් කුටියක් එතන නෑ. හැබැයි අපි ඒක අඳුනනකොට කුටියක් කියලා දීලා වටිනාකම දීලා තිනවා. හැබැයි එහෙම නැති එකක් තියෙනවායි කියලා විශ්වාස කෙරුවට නිවන එහෙම විශ්වාස කරන්න බෑ. රාත් බෝධියම විශ්වාස කරන්න බෑයි. අර කෙලෙස් වලින් ඒ විශ්වාසය අවිශ්වාස වෙනවා. මම රාත් කියලාම විශ්වාස කරනවා. හැබැයි කවදාකවත් කෙලෙසයක් අටගත්තේ නැත්නම් ඒක ස්ථිර වෙනවා. තරා යනවනේ, මල පයින්නවනේ, ලස්සන පේනවනේ, වටිනාකම දැනෙනවනේ, රස දැනෙනවනේ, ඒ රස දැනග තව ටිකක් ඉල්ලනවනේ. ඕන් එතකොට අර මම රාත් කියලා මම දෘෂ්ටියක විශ්වාසයක අර දෘෂ්ටිය කැඩෙන අර විශ්වාස අවිශ්වාස වෙනවා. අරක පවතින්නේ නැහැ. හැබැයි කවදාවත් ඒක කුටියක් නෙමෙයි කියන එක කැඩෙන්නේ නැහැ. ඇයි හැමදාම ඒක කුටියනේ? ඒ නිසා අර නාම රූප පිළිබඳව නැති දෙයක් ඇතයි කියලා හදපු දෘෂ්ටිය ගොඩාක් ශක්තිමත්ව රාත් එකත් එහෙම දෘෂ්ටියක් හදන්න පුළුවන්. හැබැයි ඒක ශක්තිමත් නැහැ. කාන්තාව දකින්නකොට සිතුවිලි වෙනස් වෙනකොට තෘෂ්ණාව අටගන ටග්ගලර්ක කඩිල යනවා. මොකද්ද Samsung Note 5 රුපියල් 30000ක් වටිනවා කියපු ගමන් අරක ගියා. අරක ගියා. ලෝභය වටිනාකම දැනෙනකොට බලාපොරොත්තු ඇති වෙනකොට එයා විශ්වාස කරපේ විශ්වාසය විශ්වාසයක් නෙමෙයි ඒක අවිශ්වාසයක් කියන එක ඔප්පු වෙනවා. ඒක කැඩෙනවා යාතුල. ඒ නිසා තමයිලු අර නැති දෙයක් ඇතයි කියලා විශ්වාස කරන මිනිස්යාගේ දෘෂ්ටිය දීර්ඝ කාලන පවතිනවලු. අම්මෙක් ඇත, තාත්තෙක් ඇත, දරුවෝ ඇත, සම්පත් ඇත, ඒ හැමදේම මට පීඩක් ඇත කියලා විශ්වාස කරනවලු. හැබැයි මේ විශ්වාසය දීර්ඝ කාලන යනවා. ඇයි එහෙම කට්ටියක් ඉන්නවනේ? අව් අල්ලන බලමුද අව් වෙනවා ඒ කට්ටිය. වෙයි මම සෝතාපන්නයි, මම සකෘදාගාමි, මම රාත් කියලා ඉතාලින් ඉන්න කට්ටියක දෘෂ්ටි වැඩි දවසක් තියෙන්නේ. පොඩ්ඩක් යා කුලප්පු කරාම ආරුඩ වෙනකොටම මිනිසුන්ටත් වෙන උන්නාතෙන් දැනගන්නවා. හැබැයිට රාත් වෙලා නැහැ වගේ නේද? උන්නාතිටත් ඒක තේරෙනවා. ඇයි එයා ගැටෙනවනේ නාම රූප වලට? ඒ ගැටෙනකොට එයා අඳුන ගන්නවා මම එතන නැහැ කියලා. ඒකට විශ්වාසය බිඳෙනවා. ඒක අවිශ්වාසයක් නෙවෙයි. ඒකත් සැකයි යාට. සමහර කට්ටිය රාත් කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. පස්සේ කියලා තිනවනවා මම රාත් නෑ, මට සෝතාපන්නයි කියලා තමයි විශ්වාස කරන්නේ. කොහොමද දන්නේ රාත් වෙච්ච කෙනේ සෝතාපන්න වෙනවා? ඒ කියන්නේ මේ රාත් බෝධිය පිළිබඳව තමන්ට සැකපාල වුණා. ඒ විශ්වාසය බිඳුණා. හැබැයි මේක ඔයාගේ අම්මා නෙමෙයි කියලා ගිහි මනසට කියලා බලන්නකො. ඔළුවෙන් ඉඳගෙන කිව්වත් ඒ මනසට සැක කරන්නේ නැහැ. පිස්සුද මෙයා අම්මා? පුංචි කාලේ මම ඉතින් ඔඩොක් ඉඳලා ඉතින් බලාගෙන හිටියේ පුංචි කාලේ ඉඳලා. අම්මා නෑ, පුදුලේ සත්‍ය නෑ පුතේ නෑ, ඌ පිළිගන්නේම නෑ. ඇයි ඒ දෘෂ්ටිය කඩන්න බෑ? ඒක දැඩි ලෙස උපාදානය වෙච්ච එක. ඒක අවිශ්වාසයට පත් කරන එක. අවිශ්වාසයට පත් වෙන්නේ සම්මාදිටියෙන්. මට මම නෑ කියලා එයාට කවදද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? එදාට එයා විශ්වාස කරනවා මට අම්මෙත් තාත්තෙක් නෑ කියලා. එතකම් එයාට එයා ඉන්නවනේ. ඕන් එයාට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා, දේපළ තියෙනවා, රස්සාවක් තියෙනවා, සහෝදරයෝ ඉන්නවා, යාන වාහන ඔක්කොම තියෙනවා. හැබැයි කවදාරි දවසක ඒ ආර්ය ශ්‍රාවකයා මටවත් මම නෑනේ, මටවත් මට පීඩ වෙන්න බෑනේ, මම අසරණයි, මටවත් මට උදව් කරගන්න බෑනේ කියලා හිතනව නේද? තේරුම් ගන්නව නේද? එදාට එයා කියනවා මේ මගේ මව්වරු පියවරු නෙමෙයි කියලා. මට අම්මෙත් තාත්තෙක් නෑ කියනවා. ඇයි? මට මමවත් නෑ. ඉතින් මට ඉතින් කොහෙද අම්මෙත් තාත්තෙක්? එදාට එයාට තේරෙන. එදාට අපි කියන්නේ නෑ. එයා ඒක ප්‍රත්‍යක්ෂව කියනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට නෑ. කොඹුදුන් සරණ යන සරණ විතරයි මේ ලෝකේ තියෙන්නේ. අනිත ඔක්කොම නිස්සරණයි. අපි ඔක්කොම නිස්සරණ වනේ මේ ඉන්නේ. අපට සරණක් නෑ. ඒ හින්දා තිසරණ සරණ යන්න ඕම් එකක් එයා කියනවා. එයාට එදාට ඒක තේරෙනවලු. මගේ අම්මා කියලා සමහර කට්ටිය කියන මේ මගේ පුතා කියන ගොඩක් මවුරේ උරුම කියනවනේ. පුතා ආන්දරෝ මගේ පුතා පැවිදිලා ඉන්නේ, මගේ පුතා නෙමෙයි. ඇත්තටම එයා අම්මා වෙලා ඉන්න කාලේ මෙයා ඉපදුනා නේ කියන කතාව ඇත්ත. මෙයා ඉපදුනාට පස්සේ නේද අම්මා උනේ. එතකොට මෙයා ඉපදීම නිසා යාට ලැබිච්ච වරප්‍රසාදයක් නේ මව්කම. එතකොට මේ මව්කම කාටද ඇති? අපි කියන්නේ මිනිස්සු තේරුම් ගනී. ඒ මව්කමවත් ඒ අම්මට අයිති නෑ. එයා කන්‍යාවක්. කසාද බැඳනම එයා බිරියක්. අම්ම කෙනෙක් කසාද බැඳේ නෑනේ තාත්තා. නමුත් දරුවෙක් උපදුනාම ලෝකේ කට්ටිය අම්මේ. දැන් ක්ලිනික් එකකට ගියාම දොස්තර අම්මේ බබා අරගෙන එන්නකෝ. මොකද්ද අම්මේ එතන කල්පනා මේටෙන්නකෝ. අම්මා බෙත් ගත්තද? අම්මේ එතෙන්නකෝ. හැමෝම අම්ම කියලා කතා කරනවා. නර්ස්ලා ડોක්ටර්ස්ලා ඔක්කොම එහෙම තමයි කතා කරන්නේ. පොඩි ළමයෙක් එක්ක හිටියාම එයා කොච්චර තරුණ වුණත් කලිසම කැඳගෙන හිටියත් එයාට අම්ම කියලා තමයි කතා කරන්නේ. ඒ අම්මා කියන ඒ ගෞරව නාමය, ඒ පිළිගැනීම එයාට කවුද දුන්නේ? ඒ අතේ ඉන්න දරුවා. අතේ ඉන්න දරුවා ඒ දුන්නේ. ඒ දරුවටයි අයිති ඒ මව්කම. ඒකවත් අම්මා දන්නේ නැහැ. ඒක අම්මා දන්නේ නැහැ. එයා හිතනවා මම අම්මා, එයාගේ අම්මා. අර පුතෙක් ගොඩාක් පෝසත් වෙලා අම්මා තාත්තට සලකන්නේම නැල්ලු. පස්සේ මේ යාළපාල මිනිස්සු ඔක්කොම කතා කරලා කිව්වල නඩුවක් දාමු. ජීවන එයාට දැන් වීදමක් ගිහිලා තිනානේ. උගන්නන්න පොඩි කාලේ ඉඳලා අවුරුදු 20ක් 25ක් වෙනකන් ඕගොල්ලෝ ඉතින් කුලී වැඩ කළා. හරියට වේසලා ජීවත් කරගුවානේ. පස්සේ නේ එයා ඉගෙනගෙන ලොකු උපාධි කරලා ඉතින් ලොකු ව්‍යාපාර කළා. සල්ලි කාර කෙනෙක්ෙන් බැඳලා ඉතින් ඒ දේ ප්‍රායෝජනය කළා. ලොකු බිස්නස් කළා. කෝටිපතියෙක් කළා. දැන් එයාට මුල අමතකයි. අම්මා තාත්තා ටිකක් එයාට ටිකක් ලැජ්ජයි වගේ. අඳුන ගන්න, ගෙදර එන්න, ගමට එන්න ලැජ්ජයි. එයා එන්නේ නැහැ. දැන් නඩුවක් දාමු අපට ගියේ වියදම ඉල්ලලා. එතකොට එයා කීයක් කරේ අපිට දුන්න තුසාවෙන් අප ගම කියලා නඩුවක් දැම්මලු. උසාවෙන් ඇව්වලු මේ අම්මා තාත්තද? ඔව් ස්වාමීනි. එතකොට දැන් මෙච්චර කාලයක් වාර කණ්ඩ බොණ්ඩ දීලා උගන්නලා ඔක්කොම කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට ඉතින් සලකලා නැහැ නේ. කෝ ඔයාගේ යුතුකම් මොකවත් නැහැ නේ. ඉතින් එහෙම කරාම හරිද? හරි ස්වාමීනි. නඩුකාරයා මොකද්ද කිව්වේ? හරි ස්වාමීනි. කොහොමද හරි වෙන්නේ? මගෙන් ආලා මාව බී කළේ නැහැ නේ. මේකල කසාද බැඳේ මගෙන් ආලාද? නැහැ නේ. එතකොට මම කිව්වද මාව මේ ලෝකෙට බී කරන්න කියලා? නැහනේ. මගෙන් අහලාද මේගොල්ලෝ කණ්ඩ බොණ්ඩ දුන්නේ? නැහනේ. එතකොට ඒගොල්ලන්ගේ දරුවා අධ්‍යාපනයේ හොඳට ගන්න ඕනේ නැත්නම් මෝඩයෙක් වුණත් ඒගොල්ලන්ට ලැජ්ජයිනේ. ඒ ලැජ්ජාවටනේ මට ඉගන්නේ. හරිනේ. එතකොට මං ගෙවන්නේ ඇයි කියලා ඒවලු. නඩු ඩිස්මොක්ස්. හරි යන්න පුළුවන්. දෙමව්පියන්ට කිව්වලු මීට පස්සේ උසාවිය අසරණ කරන්න එපා. කාලෙ විඩංගු කරන්න එපා. රුපියල් 50 දඩ. එදා එයාගේ ප්‍රඥාව, එයාගේ උපාධි දැනුම එයා එදා පාවිච්චි කළාට අපි ලෝකෝත්තර පැත්තෙන් කල්පනා කරලා බලනකොට එහෙම ඇත්තකුත් තියෙනවා තමයි. මගේ පුතා, මගේ පුතා කියලා බෙල්ලේ වැලදා ගන්න ලින්දට පයින්න තරම් මැරෙන්න තරම් කලබල වෙනවා. හැබැයි පුතා බී කරන්න පුතාගෙන් හැව්වද ඒගොල්ලෝ? රාගි ඉවස ගන්න බෑ. කසාද බැන්දා ප්‍රතිපලයේ පුතා ඉපදුනා. එතකොට කොහොමද ඒක පුතා ඒගොල්ලන්ගේ උනේ? ඒ රාගයේ ප්‍රතිපලයක්. ඒකවත් තේරුම් ගන්න බෑ. මට දරුවෙක් ඕනේ කියලා කසාද බැඳපු කෙනෙක් ඉන්නවද? දරුවෙක් වෙනුවෙන්ම, දරුවෙක් නිසාම ගිහි ජීවිතයට ගීපු කට්ටිය, ඒ සම්බන්ධකම් ගොඩනගපු කට්ටිය ඉන්නද නැහැ? රාගේ ප්‍රශ්නයකට අතුරු ප්‍රතිඵලයක්. අපි නිඳා කරනවා නෙමෙයි. ආර්යවරු එහෙමලු හිතන්නේ. එහෙනම් එහෙම හිතන ආර්යවරයෙකුට ඒ දෙමව්පියන්ට යුතුකම් තියෙනවද? හැබැයි මාතාපිත උපට්ඨාන කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට කසාද බැඳලා අපි බිය වුණත් අපට විශාල යුතුකමක් කරලා තියෙන බලාපොරොත්තු නැතුව. ඒ නිසා බත් ටිකක් දෙන්න, බේත් ටිකක් දෙන්න, සැප දුක බලන්න, ඒ කටියට යුතුකම් කරන්න අපට එම අවසරයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ. ඒක කලාට වරදක් නැහැ. හැබැයි මගේ අම්මා අනිවාර්යෙන් කරන්න ඕනේ තැන හිටියොත් ඒක වරදක්. පින්ඩපාතේ කරනකොට ඉතුරු වෙන බත් ටිකක් දෙන්න අවසර තියෙනවා. අම්මා තාත්තා වෙනුවෙන් පින්ඩපාත කරන්න අවසර නැහැ. අසරණ වෙච්ච දෙමව්පියෝ රැක බලා ගන්න අවසර තියෙනවා. හැබැයි දෙමව්පියෝ ගෙනල්ලා සංඝාවාසෙ තියාගෙන කවල පොවල රැකවරණය දෙන්න එහෙම අවසර නැහැ. ඒක අපේ ආර්ය ජීවිතයට බලපාන්න බෑ. අපේ රාත්බෝධියට ගැටලුවක් වෙන්න බෑ, ප්‍රශ්නයක් වෙන්න බෑ. අපි රාත් වෙන්න ඕනේ, දෙමව්පියන් සැනසෙන්න ඕනේ. අන්න ඒ විදිහට වෙනවා නම් ඒ මාතාපිත උපට්ඨානං කියන එක බුදුහාමුදුර අනුමත කරනවා. අපි පිරිහිලා නම් ඒක වෙන්නේ, බැඳීම් ඇති වෙලා නම් වෙන්නේ. ඒ නිසා අපි ආර්ය ජීවිතයේ ඇන හිටිලා නම් ඒක වෙන්නේ. බුදුහාමුදුරුවොත් ඒක නොකෙරුවට කමක් නැහැ කියලා කියයි. ඇයි? දෙන්නෙක් පිරිහෙනවට වඩා එක්කෙනෙක් රාත් වෙන එක ශ්‍රේෂ්ඨයි. බිරියක් ස්වාමි පුරුෂයාගේ පීඨ පතනවා. ස්වාමි පුරුෂයා බිරියගේ පීඩ පතනවා. දරුවෙක් දෙමව්පියන්ගේ පීඩ පතනවාද? තාපසයා මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ පීඩ පතන්නේ නැල්ලු. නාම රූප වලින් පවා පීඩ පතන්නේ නැල්ලු. ඒ නිසාලු මුළු ලෝකෙ මිනිසයාට දනගාලා වඳින්නේ. යච්චර ශ්‍රේෂ්ඨයි. මාර්ගඵලයක් නැති වුණත් එයා තාපසියෙක් සිවුරක් දාගත්තායි කියන්නේ එයා ඉච්චර ශ්‍රේෂ්ඨයි. එයාටවත් එයා බැඳෙන්නේ නැතුව ඉන්නනේ එයා ඒ ගමන තෝරගත්තේ. එයා අරි ශ්‍රේෂ්ඨයි. ලෝකේ මිනිස්සු හැම දෙයකටම අවු වෙනවලු. තාපසයා එයාටවත් අවු වෙන්නේ නැල්ලු. එයාගේ දැනුමට, ප්‍රඥාවට, සීලයට කිසිම දෙයකට අවු වෙන්නේ නැල්ලු. එයාගේ ප්‍රඥාවට එයා වටිනාකමක් දෙන්නෙත් නැල්ලු. තමන්ටවත් තමන් අවු වෙන්නේ නැහැ කියන්නේ එහෙනම් සතර දිබ්බාගෙන් ගේන දාහනේ පිළියල කරපු දාහනේ පිළිගන්න එයා සූදානම්. එයා ඒ සුදුසුකම් ලැබලා. ඒක කිව්වාම මගේ ශ්‍රාවකය මං ගැන අසාමාන්‍ය විදියට බලාපොරොත්තු තියා ගන්නවා. අනවශ්‍ය විදියට ගරුත්වයක් ඇති කර ගන්නවා. ඕනෝට වඩා මට බැඳෙනවා. බලාපොරොත්තු තියා ගන්නවා. ඒ නිසාත් මම සමහර දේවල් අංගනවා තමයි. අංගනවා නෙමෙයි ඒක අර ඇත්ත කිව්වේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට එයා ඇත්ත කිව්වේ නැත්තම් ඇත්ත සංගවලානේ. එයා ඇත්ත සංගවලානේ. ඇත්ත කවුරුත් එයාගෙන් අහලා නැහැ. ආපු නැති නිසා කියලා නැහැ. වරදක් වෙලා නැහැ. අන්න ඒ වගේ එකක්ලු ඒක. ඒක උවමනා නැහැ කියලා හිතුණා. ඒ උවමනා නැති නිසා කිව්වේ නැහැ. එහෙම නැත්නම් හැඟවුවා නෙමෙයි. සංගවලා නැහැ මොකවත්. කවදරි මගේ ආයු සංස්කාරය මගේ අවසාන උස්ම මං ඉලනකොට කිසිම ශ්‍රාවකයෙක් මගේ ඉස්සරහා පිට හඬනවා නම් ඒ කඳුළු දැක්කොත් මං පණ යවන්නේ නැහැ. එයාට ඒ අන්තිම මොහොතේ තේ වචන ටික කියලා එයාගේ ඉත හදලා තමයි මගේ ප්‍රාණය මං අතාරින්නේ. එතකම මම අර පණ හදිනවා කියලා කියන්නේ ඇදගෙන හරි මං විනාඩි පහක් ඉන්නවා. හේතු එසේ නොවිය යුතුයි. තථාගත ධර්මය නිර්මල නම් ඒක නිවැරදි නම් බැඳීමක් අට ගන්න බෑ. විශේෂයෙන් දේශකයන් වහන්සේත් එක්ක බැඳෙන්න බෑ. එහෙම යමෙක් බැඳෙනවා නම් ඒ ධර්මයේ දෝෂයක්. මා දේශනා කළ ධර්මයේ දෝෂයක් ඇතුව මට ඒ ගමන යන්න බෑ. පණ හැදලා විනාඩි පහක් ඉඳලා යාට ඒ වචන ටික කියලා ඒ කඳුල ටික පියාගෙන ඒ ඉත හැදුනට පස්සේ තමයි උස්ම ටික අරින්න එතකම මං ඉන්නවා. ඒ නිසා මං ගොඩාක් දේවල් කියන්නේ. ඒ බැඳීම ඇති වෙන නිසා. මන් නිසා ජීවියෙක් ඉපදෙනවා නම් ඒක මගේ ලොකු අඩුවක්. මම සාසනයට කරන අකටයුත්තක ඇටිට මම දකින්නේ මොනම හේතුව නිසාවත් ඉපදෙන්න ඕන හේතුවකින් ඉපදෙන්න. හැබැයි මම නිසා ඉපදෙන්න එපා. මන් නිසා අටගත්ත බැඳීම නිසා ඉපදෙන්න එපා. ඒක මට කරන නින්දාවක්. ඉස්සතින් පැමිණියේ මම ඉස්සතින්ම නැවත යන්න ඕනේ. කාගේ හරි හිතවත්කම කවංකකම කරගෙන ගියොත් මම වත්කම කදාගෙන ගිහින් මම ඉගන්නෙක් විදියටම යන්න ඕනේ. කිසිම දෙයක් නැතුව යන්න ඕනේ. පැමිණිය ආකාරයත් ගිය ආකාරයත් අතර වෙනසක් තියෙන්න බෑ. ඒ නිසා මට බැඳෙන කට්ටිය මම පොඩ්ඩක් ඈත් කරනවා. ලෙන්ගතු කට්ටිය ටිකක් සැර කරනවා. ටිකක් අපාස කරනවා. ටිකක් කෑර කරන්නේ. ඒ කරන්නේ එයාගේ යාපතට. මට බැඳිලා එයා ඉපදිලා දුක් වෙනන එයාගේ යාපතටයි මම යාවෙන් කරන්නේ. නැත්නම් පුත්කලිකෙ මොකද ප්‍රශ්නයක් නේ? එයා බැඳෙන්න ඕනේ මට නෙමෙයි. එයා වඩන කමඨාණට. එයා ිතවත් වෙන්න ඕනේ මට නෙමෙයි. එයා වඩන මාර්ගයට. වඩලා ඉවර වෙනකන් එයා ිතවත් වෙන්න ඕනේ. මිත්‍රශීලී වෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ. ආශ්‍රය කරන්න ඕනේ. ඒවා ටික පැත්තකින් තියලා ආකතින නාම රූපයක් ආශ්‍රය කරන්නේයි. ිතවත් වෙන්නේයි. බැඳීමක් ගොඩ නගා ගන්නෙයි. ඒ කියන්නේ එයාට අකටයුත්ත කරන. ඒ නිසා තමයි මේ පීඩනේ දෙන්නේ. ලෝකේ කවුරුත් කාටවත් බැඳෙන්න අවශ්‍ය නැහැ.